භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ කෝ ආවසෝ අරිය ශාවකෝ උපාදානං ච පජානාති උපාදාන සමුදයං ච පජානාති උපාදාන නිරෝධං ච පජානාති උපාදාන නිරෝධගාමිනී පටිපදං ච පජානාති එත්තාවතාපි කෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති ධර්මස්සෝනා බිලාසි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් පිරිස දැන් මේ සූදානම් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මෙන් දිදක් ශ්‍රවණය කරන්ට විශේෂයෙන්ම අපි සම්මාදිට්ඨි සූත්‍රයේ සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිණිස චරිත් මහ රහතන් වහන්සේ දේශනා කළ දහම් පරියායන් ගැන සාකච්ඡා කළා. ඉතින් එදා චරිත් මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට භවය පිළිබඳ ඇති දහම් පරියාය දේශනා කළාම ඒ පිළිබඳව භික්ෂුන් වහන්සේලා සතුටු වෙලා අනුමෝදන් වෙලා චරිත් මහ රහතන් වහන්සේගෙන් මත්තු ප්‍රශ්නයක් අහනවා. එවැනි සාරිපුත්‍රයන් වහන්ස ශ්‍රාවකයන්ගේ සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස පවතින තව ක්‍රමයක් තියෙනවද තව ක්‍රමයක් කියන්න පුළුවන්ද කියලා. ඒ අවස්ථාවේදී සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරන එවැනි තව ක්‍රමයක් තියෙනවා තව ක්‍රමයක් පනවන්න පුළුවන්. යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ එවැනි යම් කලක ආර්ය ශ්‍රාවක තෙමේ උපාදානය කියන්නේ මොකක්ද කියලා දන්නවනම් උපාදානයගේ ඇතිවීම මොකක්ද කියලා දන්නවනම් උපාදානයගේ නැති කිරීම මොකක්ද කියලා දන්නවනම් උපාදාන නැති කරන ප්‍රතිපදාව මොකක්ද කියලා දන්නවනම් මෙන්න මෙපමණකුණුත් ආර්ය ශ්‍රාවක තෙමේ මනා දැකුම් ඇත්තෙක් වෙනවා. ඔහුගේ දැකීම ඍජු බවට පත් වුණා වෙනවා. ගුණ දන ධර්මයේ පැහැදීමෙන් යුක්ත කෙනෙක් මේ ශාසනයට ආපු කෙනෙක් කියලා කියන්න පුළුවන් කියලා දේශනා කළා. එතකොට ඒ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස දේශනා කළ සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරන හත්වෙනි පරියායයි මේ උපාදාන වාරය. එතකොට එතෙන්දී සරියුත් මහ රහතන් වහන්සේම ඒ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා. එවැනි උපාදානය කියන්නේ මොකක්ද? උපාදාන සමුදය මොකක්ද? උපාදාන නිරෝධය කියන්නේ මොකේද? ඒ වගේම උපාදානය නැති කරන ප්‍රතිපදාව කියන්නේ මොකක්ද කියලා. සරියුත් මහ රහතන් වහන්සේම මේ ධර්මයන්ගේ අර්ථය විවරණය කරලීමේ අදහසින් භික්ෂුන් වහන්සේලාගේ ප්‍රශ්න අහලා ඒකට තමන් වහන්සේම පිළිතුරු සපයනවා. එවැත්නි උපාදානය කියලා කියන්නේ මේ උපාදානය හතර ආකාරයයි. කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදානය. එතකොට මේ තණ්හාව නිසා උපාදානය ඇති වෙන උපාදානය ඇතිවෙන්න හේතුව තමයි ප්‍රත්‍ය තමයි මොකද තණ්හාව. ඊට පස්සේ තණ්හාවගේ නැතිවීමෙන් තණ්හාව නැති කිරීමෙන් උපාදානය නැති වෙනවා නැති කරන්න පුළුවන්. අයමේව අරිව අට්ඨාංගිකෝ මග්ගෝ උපාදාන නිරෝධ ගාමිනී පටිපදා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම උපාදානය නැති කරන ප්‍රතිපදාවයි කියලා දේශනා කළා. එතකොට මෙතනදී උපාදානංච පජානාති කියනකොට උපාදානේ දන්නවනම්, එතකොට උපාදානය කියන එක අපි දැනගන්නට ඕනේ. උපාදානය කියන එක මොන වගේ දෙයක්ද මොකක්ද කියන කාරණාව අපි දකින තත්වයට පත් වෙන්නට ඕනේ. ඒ වගේම උපාදානයේ ඇති වෙන්නේ මෙන්න මේ හේතුව නිසයි කියන කාරණාව අපි තේරුම් කරගන්නත් ඕනේ. මෙන්න මේ හේතුව නැති වුණාම උපාදානය නැති වෙනවා කියන කාරණාව අපි අවබෝධ කරගන්නත් ඕනේ. මෙන්න මේ ප්‍රතිපදාවයි උපාදානය නැති කරන්නේ කියන කාරණාවත් දැනගන්නට ඕනේ. මෙන්න මේ හතර තේරුණාම දැනගත්තාම ඒ කියන්නේ ditthi සම්පන්න පුද්ගලයෙක් වෙනවා, දර්ශන භූමියට පත්වෙච්ච පුද්ගලයෙක් වෙනවා. එතකොට දර්ශන භූමියට පත්වෙච්ච පුද්ගලයෙක් කියනකොට මේ ශාසනයේ නිසක බවට පත්වෙච්ච, විසරද බවට පත්වෙච්ච කෙනෙක් වෙනවා. එතකොට එහෙමනම් මේ අපි සාමාන්‍යයෙන් දන්න දකින මට්ටමට වඩා මේ තුල බොහෝම වටිනා දහම් කරුණු අර්ථයක් ගැඹුලා තියෙන්නට ඕනේ. ඒ බව අපිට හැකි පමණකින් අපි ටිකක් තේරුම් කරගන්නට උත්සාහවත් වෙමු. විශේෂයෙන්ම උපාදානංච පජානාති, උපාදානේ දන්නවනම් කියනකොට කොහොම දන්නවනම්ද දන්නවා කියලා කියන්නේ කියන කාරණාව අපි ටිකක් තේරුම් කරගන්නට ඕනේ. එතකොට එතනදී කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියන ධර්මතා හතරක් තියෙනවා. එතකොට කාම උපාදානය කියනකොට පින්වතුනි මෙතනදී අපි තේරුම් කරගන්නට ඕනේ කැමති වෙන අර්ථයෙන්, කැමති වෙන අර්ථයෙන් කාම උපාදානය. ඒකර ධර්මයේ සඳහන් වෙනවා කාම උපාදානය කියන ධර්මතාවය ඇසුරු වෙනව කොතෙන්ටද? මේ තුන් භූමිය අනුවගේ සියලුම ධර්මතා කැමති වෙන අර්ථයෙන් කාමයි කියනවා. ඒ තුන් භූමිය අනුවගිය කුමන හෝ ධර්මයක් අල්ලාන ඉන්නවනම්, ඇසුරු කරගෙන ඉන්නවනම් ඒ තා කාම උපාදානය යන ගණයට යනවා. එතකොට විශේෂයෙන්ම පටිසම්භිදා මාර්ගයේ වගේ පොත්වල සරියුත් මහ රහතන් වහන්සේ මේ සතර උපාදානයන් ගැන හොඳට විස්තර කරලා තියෙනවා. එතනදී කාමය කියන කාරණාව පෙන්නනවා තුන් භූමිය අනුව. කාම අවචර වූද, රූප අවචර වූද, අරූප අවචර වූද සියලුම ධර්මයෝ, සියලුම ස්කන්ධයෝ කැමති වන අර්ථයෙන් කාමයි. එතකොට ඒ ස්කන්ධයෝ ගන්න එකට, දැඩිව ගන්න එකට කියනවා කාම උපාදාන. එතකොට උපාදාන කියලා කියනවා ළඟට ගන්නවා, තමන්ගේ කියලා ගන්නවා, දැඩිව ගන්නවා කියන අර්ථයෙන් උපාදානයි කියනවා. ඒකද අපි ජීවිතෙන් හඳුනා ගන්න බලමු. ඒ ගැන විස්තර මම පෙන්නලා දෙන්නම්. එතකොට කාම උපාදාන කියනකොට තේරුම් කරගන්නට ඕනේ අපි සාමහාර විටක බොහෝ දුරට අපි අදහස් කරන්නේ යම් කිසි වස්තුවක් අරඹය අපේ හිතේ ඇති වෙන කැමැති ගතියෙන් තමයි අපි කාමය කියන කාරණාව ටිකක් හිතන්නේ. ඒ කාරණාවත් කාමය කියන කාරණාවට ඇතුළත් තමයි. නමුත් මේ කාම උපාදානය කියන කාරණාව ඊට වඩා ටිකක් උඹට ගැඹුරට යන ධර්මතාවයක්. මොකද අරිහත්ත්වයට දක්වාම නොසිඳී පවතින එකම උපාදානය කාම උපාදානය. මේ සතර උපාදානයන්ගෙන් කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියන මේ හතරෙන්, ditthi උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියන මේ තුන් උපාදානයේ ditthi සම්පන්න භවයේදී සෝවාන් මාර්ගයෙන් අවසන් කරන්නට පුළුවන්. එතකොට සෝවාන් ඵලයටපත් වෙනකොට මේ තුන් උපාදානය අතහැරෙනවා. නමුත් කාම උපාදානයේ පින්වතුනි අරිහත්ත්වයට දක්වාම තියෙනවා. ඒ නිසා මේ සතර උපාදානයන්ගෙන්ම මිදුණා කියලා කියන්නේ රහතන් වහන්සේ විතරයි. ඒ නිසායි මේ කාම උපාදානය කියනකොට එතකොට ධර්මයේ පෙන්වන්නේ තුන් භූමිය අනුවගේ සියලු ස්කන්ධ කැමති වෙන අර්ථයෙන්, අල්ලා ගන්න අර්ථයෙන් කාමයි කියලා කියනවා. තව පැත්තකින් ගත්තාම යම් කාම රාගයක්, කාම ඡන්දයක්, කාම ස්නේහයක් තියෙනවා නම් මේ කාම උපාදානය කියලා දකින්න. එතකොට ඒ කාම ඡන්දේ, කාම රාගේ, කාම ස්නේහේ, කාම රාගේ නොවේ දෙනවා, කාම කාමයේ පිළිබඳ යම් කැමැත්තක් තියෙනවා නම්, කාම සංකල්පනාවක් තියෙනවා නම්, කාම ස්නේහයක් තියෙනවා නම් මෙන්න මේ ටික තමයි කාම උපාදානය කියලා කියන්නේ. එතකොට මේ කාම උපාදානයේ උපාදාන වෙලා තියෙන්නේ මොකද්ද? මේ තුන් භූමිය අනුවගේ සියලුම ධර්මතා ටික දකින්න ඕනේ කාම උපාදානය කියන තැන. එතකොට ditthi උපාදානය කියලා කියන්නේ ditthi උපාදාන කරනවා. මොකද්ද ditthi උපාදාන කරන්නේ? මෙලොවක් නැත, මෙලොවේ ඉඳන් පරලෝ යන කෙනෙකුත් නැත, පරලෝයේ ඉඳන් මෙලොව එන කෙනෙකුත් නැත, මහා යාගයන්ගේ ඒ විපාක නැත, කුඩා යාගයන්ගේ විපාක නැත, ඒ කියන්නේ දන් දීමේ පළක් නැහැ කියන තැනක. ඒ වගේම කුසල කර්මයන්ගේ විශේෂ වෙනසක් නැහැ, අකුසල කර්මයන්ගේ විශේෂ වෙනසක් නැහැ, මවට උපකාර කළාට පින් සිද්ධ වෙනවා කුසල ධර්මයක් විශේෂ කියලා නැහැ, පියාට උපකාර කළාට විශේෂ උපකාරයක් වෙනසක් නැහැ. ඒ වගේම මෙලුවත් පරලුවත් දැනගෙන ලෝකෙට ධර්ම දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැහැ, ඕපපාතික සත්තු කියලා යමක් නැහැ කියලා මෙන්න මේ වගේ මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා නම් ලෝකෙකට කියනවා නියත කියලා. නියත මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා නම් නියතයි කියලා කියන්නේ මොකද්ද? මේ සතර අපායට නියතයි මේ වගේ දෘෂ්ටියෙන් යුක්ත කෙනා. මෙන්න මේ වගේ දෘෂ්ටියක් දැඩිව ගන්නව නම්, දෘෂ්ටියක ඉන්නව නම් මෙන්න මේකට කියනවා ditthi උපාදානය කියලා කියනවා. එතකොට ඒ කාරණාව දත යුතුයි ditthi උපාදානය හැටියට. ඊට පස්සේ අත්වාද උපාදානය කියලා කියන්නේ ආ රූපය ආත්ම වශයෙන් දකිනවා. එතෙන්දී අපි දත යුතුයි අත්වාද උපාදානය කියනකොට විසි ආකාර සක්කාය දිට්ඨිය දත යුතුයි. මේ විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා කියන්නේ රූපේ ආරම්භය දෘෂ්ටි හතරක් ඇති වෙනවා. රූපය ආත්මය වශයෙන් දකිනවා, රූපෙහි ආත්මය වශයෙන් දකිනවා, රූපය නිසා ආත්මය පවතිනවායි කියලා දකිනවා, ආත්මය නිසා රූපය පවතිනවායි කියලා දකිනවා. මේ වගේ රූපය ආරම්භය දෘෂ්ටි ආත්ම දෘෂ්ටි හතරක් ඇති වෙනවා. එතකොට ඒ වගේම වේදනාව, සංඥාව, සංඛාරයේ විඥානය කියන මෙන්න මේ ධර්මතා පහ ආරම්භය මේ වගේ දෘෂ්ටි හතරක් ඇති වෙනවා. ඒ හතර මේ ස්කන්ධ පහෙන් වැඩි වුණාම 20යි. මෙන්න මේ 20 ආකාර සක්කාය දිට්ඨියට කියනවා අත්වාද උපාදානය කියලා. එතකොට මේ ස්කන්ධයන්ගේ ආත්මයක් දකින දෘෂ්ටිය, සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් තියෙනවා කියලා දකින මෙන්න මේ දෘෂ්ටියට කියනවා අත්වාද උපාදානය කියලා. එතකොට සීලබ්බත උපාදානය කියලා කියන්නේ සිල් වෘත ක්‍රම උපාදාන කරනවා. ඒක බොහෝ දුරට යෙදෙන්නේ මේ ශාසනයෙන් බැහැර. මේ ශාසනයෙන් බැහැර තියෙන ඔක්කොම සීලබ්බත පරාමාසයේ සීලබ්බත උපාදානයෙන් යුක්තයි කියලා නොගත යුතුයි. සීලබ්බත උපාදානයෙන් යුක්ත යමක් යෙදෙනවනම් යෙදෙන්නේ මේ ශාසනයෙන් බැහැරයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කාලෙදි තිබුණා හිටියා යම් කිසි විමුක්තියක් බලාපොරොත්තුෙන්, විසුද්ධියක් බලාපොරොත්තුෙන් මේ සීලෙන් මේ වෘතයෙන් මට පිරිසුදු වෙන්න පුළුවන්, මේ සීලයෙන් මේ වෘතයෙන් මට මිදෙන්න පුළුවන්, දුකෙන් එතර වෙන්න පුළුවන් කියලා නොයෙක් වෘත සමාදන් වෙනවා. අජ වෘත කියලා එළුව වගේ ඉන්නවා, ගෝ වෘත කියලා හරක් වගේ, සුනක වෘත කියලා සුනකය වගේ, ඒ වගේම කුක්කුර වෘත කියලා කියනවා. එතකොට මෙන්න මේ වගේ නොයෙක් සත්තුන්ගේ විදිහට ජීවත් වෙන එක එක වෘත සමාදානයන් තිබුණා. ඒ ඒ වෘතයන්ගේ විසුද්ධියක් බලාපොරොත්තුව මෙන්න මේ මට්ටමට කියනවා මේ සීලබ්බත උපාදානය කියලා. එතකොට මෙන්න මේ හතර කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන කියන මෙන්න මේ උපාදාන හතර අපි දත යුතුයි. මේවා හරියට මතක ගන්න, හරියට යමක් අල්ල ගන්න තියෙන රෙද්දක් වගේ. අපි කියමු දැන් රත් වෙච්ච යමක් අල්ල ගන්න අපිට අතින් අල්ලන්න බැරි වුණාම අපි ඒ රත් වෙච්ච දේ අල්ලන්න යම්කිසි රෙදි කෑල්ලක් ගන්නවා. රෙදි කෑල්ලක් ගන්නවා. එතකොට මෙන්න මේ රෙදි කෑල්ලෙන් තමයි අර රත් වෙච්ච දේ අල්ලන්නේ. ඒ වගේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන රූප උපාදාන ස්කන්ධේ වේදනා උපාදාන ස්කන්ධ සංඥා උපාදාන ස්කන්ධ සංඛාර උපාදාන ස්කන්ධ විඥාන උපාදාන ස්කන්ධ කියන මේ උපාදානීය ධර්මතා ටික හැම වෙලාවෙම අල්ලගන්නේ උන් ඔය ක්‍රම හතරෙන්. කුමන හෝ තුන් භූමිය අනුව ගිය කුමන හෝ ස්කන්ධයක් අල්ලගෙන ඉන්නකොට ඒකට කියනවා අල්ලගත්තාර්ථයෙන් ඒක හසු කරගෙන ඉන්න අර්ථයෙන් අත නොහැරින්න අර්ථයෙන් කාමයි කියලා කියනවා. එතකොට මෙතනදී දකින්න ඕනේ කාමයි කියනකොට සමහර විටක අපි අල්ලගෙන ඉන්න අරමුණ උපේක්ෂා සහගත වෙන්නත් පුළුවන්. ඒකෙදි අමුතු ප්‍රියමනාප බවක් රසවත් බවක් සතුට බවක් නැහැ. නමුත් ඒක ඇසුරු කරගෙන ඉන්න ඒ ස්කන්ධය අල්ලගෙන ඉන්න බවකින් දත යුතුයි කාමයි. එතකොට මේ ස්කන්ධ ටික උපාදානීය ධර්ම පංච උපාදාන ස්කන්ධය අල්ලගන්න තියෙන එක ක්‍රමයක් තමයි මොකද්ද මේ කාමය කියන එක කැමති වෙන අර්ථයෙන් අල්ලා ගන්න අර්ථයෙන් නැමී පවතින බජ්ජෝසාය තිට්ඨති බැසගෙන සිටින අර්ථය. ඊට පස්සේ මේ ස්කන්ධය අල්ලගන්න ඇසුරු කරන්න තියෙන තව ක්‍රමයක් තමයි මොකද්ද තව දැලි රත් වෙච්චම කල්ලන්න තියෙන රිදි කැලලක් වගේ මේ ස්කන්ධය අල්ලගන්න තියෙන තව ක්‍රමයක් තමයි මොකද්ද දිට්ඨි උපාදානය. ඊට පස්සේ මේ ස්කන්ධය අල්ලගන්න තියෙන තව ක්‍රමයක් තමයි මොකද්ද අත්වාද උපාදානය. මේ ස්කන්ධය අල්ලගන්න තියෙන තව ක්‍රමයක් තමයි මොකද්ද සීලබ්බත උපාදානය. මේ සතර උපාදානෙන් උපාදානීය ධර්මතා හැම වෙලාවෙම අල්ලගන්නවා. තුම් භූමිය අනුව ගිය සියලුම ධර්මතා කාම භූමිය රූප භූමිය අරූප භූමිය කියන මේ සියලුම ධර්මතා ටික උපාදානීය ධර්ම. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධයක් උපාදානයට හිත වූ ධර්ම. එතකොට ඒ හිත වූ ධර්ම අහු වෙන්නේ පුද්ගලයාට නැත්තම් තමා කියන කෙනාට මෙන්න මේ ධර්මතා හතර හරහා. එතකොට උපාදානය කියන එක හැම වෙලාවෙම යෙදිලා තියෙන්නේ උපාදානීය ධර්ම ආරම්භය. හොඳට බලන්න උපාදානංච පජානාති කියනකොට උපාදානය දන්නවනම් අපි උපාදාන කරන්නේ උපාදානය වෙලා තියෙන්නේ මොකද්ද දුක කියන කාරණාව තේරුම් කරගන්නට ඕනේ. ජාතිය ස්වභාව ජරාව ස්වභාව ව්‍යාධිය ස්වභාව මරණයේ ස්වභාව කොට ඇති ධර්මතායි පංච උපාදාන ස්කන්ධය. ඒ පංච උපාදාන ස්කන්ධයකට අපි උපාදාන වෙනවා. පංච උපාදාන ස්කන්ධයකටයි උපාදාන වෙන්නේ. එතකොට මේ සතර උපාදානයේ දත යුතුයි කොහොමද? මේ සතර උපාදානයේ දත යුතුයි මේ පංච උපාදාන ස්කන්ධයන් අල්ලා ගන්නට තියෙන අර දැලි රෙදි ටිකක් වගේ රත් වෙච්ච යමක් අල්ලන්න තියෙන රෙද්දක් යම් පරිදි ඒ වගේ පංච උපාදාන ස්කන්ධය අල්ලා ගන්න තියෙන ධර්මතා හතරක් තමයි මේ උපාදානය. උපාදානයේ ඇති තාක් උපාදාන වෙනවමයි මොකද්ද දුක. එතකොට මේ ස්කන්ධය හසු වෙනවමයි හසු වෙන තාක් දුකේ දුක අල්ලා ගන්න තාක් දුක ඇසුරු කරගෙන ඉන්න තාක් අපි දුකෙන් මිදෙන්නේ නැහැ දුකෙන් යුක්ත වෙන්න වෙනවා. එතකොට තව අපි මෙන්න මේ කාරණාවත් ටිකක් විශේෂයෙන් දැනගන්නට ඕනේ. මේ උපාදානය කියනකොට අපි අල්ලගෙන ඉන්නේ ඇසුරු කරගෙන ඉන්නේ මොන විදිහකටද කියන කාරණාව ටිකක් තේරුම් කර ගන්නට ඕනේ. මොකද උපාදානය කියනකොට අපිට බොහෝ දුරට අදහසක් තියෙනවා උපාදානය කියන්නේ දැඩිව ගන්නකම කිව්වහම මේ අපිට පෙනෙන ඇහැට පෙනෙන දේවල් වලට අපි ටිකක් වැඩිපුර කැමති වෙන ගතියයි උපාදානය. කනට ඇහෙන ශබ්දවලට වැඩිපුර ඇති කැමැත්තයි උපාදානෙ කියලා. නමුත් වින්වතුනි ඒ වැඩිපුර ඇති කැමැත්ත කියන තැනකින් නොදති යුතුයි. උපාදානෙ දත යුතුයි අත නොහැර සිටින අර්ථයකින්. ඒකයි අපිට ප්‍රියමනාප අරමුණක් වේවා අප්‍රියමනාප අරමුණක් වේවා කුමන අරමුණක් වුණත් උපාදානයන්ගෙන් තොරව හටගන්නේ සතර උපාදානය තුළමයි තියෙන්නේ. ඒකට මේ උපාදානය කියන කාරණාව තේරුම් කරගන්න මම මේ පින්වතුන්ට පොඩි උපමාවක් මතක් කරන්න. අපි කියමු අපි හදිස්සියේදී අපිට නැවක නැගලා මුහුදෙන් පිටට ඈත විදේශ ගමනක් යන්න උනා. දැන් මේ නැවක නැගලා අපි යනකොට හදිස්සියකදී මේ නැව කුණාටුවකට හසු වෙලා ගල්පරයක හැපිලා මුහුදුපත් වුණා. ඔන්න දැන් නැව කෑලි කෑලි වලට කැඩිලා නැවේ කෑලිත් එක්ක අපිව මුහුදට වැටුණා. දැන් හොඳට බලන්න ඒ වෙලාවේදී මැරෙන්න කවුරුවත් කැමති නැහැ. කොහොම හරි ජීවත් වෙන්නයි බලන්නේ. ජීවත් වෙන්න ක්‍රමයක් තමයි හොයන්නේ. ඒ වෙලාවේදී අපි මොකද කරන්නේ? අර මුහුදට වැටිලා මැරෙනවට බය කොට කෑල්ලක හරි ලී කෑල්ලක හරි රබර් කෑල්ලක හරි එල්ලිලා ඉඳ උත්සාහවත් වෙනවා. ඔන්න දැන් බලන්න කොට කෑල්ලක් හරි ලී කෑල්ලක් හරි රබර් කෑල්ලක් හරි අපි අල්ලා ගත්තොත් අල්ලගෙන ඉන්න තාක් අපිව මුහුදට වැටෙයිද? යමක් අල්ලගෙන ඉන්න තාක් ඇසුරු කරගෙන ඉන්න තාක් අපිව මුහුදට වැටෙන්නේ නැහැ. යමක් අල්ලා නොගත්තොත් යම් කොට කෑල්ලක්වත් ලී කෑල්ලක්වත් රබර් කෑල්ලක්වත් අල්ලා ගන්න බැරි වුණොත් අල්ලා නොගත්තොත් පින්වතුනි අපි අර පුද්ගලයාව ඒකාන්තයෙන් මුහුදට වැටෙනවා වගේ ඒ උපමාව වගේ මේ කාම භූමිය රූප භූමිය අරූප භූමිය කියන තුන් භූමියේ එකද ස්කන්ධයක්වත් හසු නොවුනොත් අපිව කෙලින්ම වැටෙනවා නිවනට. නිවන් දකින්නමයි. නමුත් අර ලී කෑල්ලක් හරි කොට කෑල්ලක් හරි අල්ලගෙන ඉන්න තාක් මුහුදට වැටෙන්නේ නෑ වගේ අපි තුන් භූමිය අනුව ගිය කුමන හෝ ස්කන්ධයක් අල්ලගෙන ඉන්න තාක් ඇසුරු කරගෙන ඉන්න තාක් අපිව වැටෙන්නේ නැහැ නිවනට. එතකොට අපි ලෝකෙ තුලයි ඉන්නේ. මෙතනදී මෙන්න මේ අර්ථයෙන් හොඳට බලන්න ඕනි. උපාදානය කියන එක දැන් ලී කෑල්ලක් කොට කෑල්ලක් පාවෙලා ළඟට ආවහම රබර් කෑල්ලක් මේක එල්ලුණා. එල්ලිලා ඉන්නවා දැඩිවල්ලගෙන ඉන්නේ. මොකද මේ වැටෙන්න නොදී මුහුදට වැටෙන්න නොදී දැඩිව අල්ලගෙන ඉන්නවා. දැන් මේ අල්ලගෙන ඉන්නකොට දැන් මෙතන හොඳට බලන්න එයා අල්ලගෙන ඉන්නේ මේ ලී කෑල්ලට එහෙම තියෙන තණ්හාවෙද කියලා. සමහර විටක පාවෙලා ආවේ පණුව ගහපු අසුචි පිරුණු පණුව ගහපු කොට කෑල්ලක්. දැන් කවුද කැමති පණුව ගහපු අසුචි පිරුණු කොට කෑල්ලකට? කවුරුත් ආස කරනවද? කැමතිද? කිසිම කෙනෙක් කැමති නැහැ. නමුත් මුහුදට වැටෙනවට බයයි, මැරෙනවට බයයි. මේක අල්ලගන්නේ නැද්ද? දැන් මේක අල්ලා ගැනීමක් නෙමෙයිද? දැඩිය ගැනීමක් නෙමෙයිද? ඒ වස්තුව කෙරෙහි තණ්හාව නැති වෙන්න පුළුවන්. නමුත් මෙන්න මෙතෙන්දි තමයි බොහොම වටිනා ධර්මතා ටිකක් අපිට හම්බ වෙන්නේ. එතකොට හොඳට බලන්න ඕනේ තමන් ඉදිරියට ආපු දේ අල්ලන්නේ ඒ වස්තුවට තියෙන කැමැත්ත නිසා නෙමෙයි. ලී කෑල්ල ඕනේ හින්දා නෙමෙයි, කොට කෑල්ල ඕනේ හින්දා නෙමෙයි, රබර් කෑල්ල ඕනේ හින්දා නෙමෙයි. ඒකට කැමැත්තක් නැහැ. එතකොට මේ මෙතනදී ලී කෑල්ල කොට කෑල්ල රබර් කෑල්ල අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන ඉන්න තාක් ඒ කියන්නේ දැන් හොඳට අහුවෙලා, තදට අහුවෙලා, කළු අහුවෙලා. අහුවෙලා කියන්නේ පැවැත්මම ඒ තුල තමන්ගේ. ඒ නිසා එතකොට මුහුදට නොවේටි ඉන්න පුළුවන් එයාට. ඔන්න දැන් උපාදානව ඉන්නවා. ලී කෑල්ලක් හරි කොට කෑල්ලක් හරි රබර් කෑල්ලක් හරි උපාදානව ඉන්න තාක් ඇසුරු කරගෙන ඉන්න තාක් අල්ලානේ ඉන්න තාක් මුහුදට වැටෙන්නේ නැහැ. එතකොට උපාදානය කියන එක ඔන්න ඔය අර්ථයකින් දකින්න හුරු වෙන්නට ඕනේ. මේ හිතෙන් අපි ඉදිරියෙන් තියෙන යමකට කැමති වෙනවා කියන තැනකින් දකින්න එපා. ඇසුරු කරන අර්ථයකින්, වාසය කරන අර්ථයකින්, අත නොහැර ජීවත් වෙනවා කියන අර්ථයකින් දත යුතු මේ උපාදානය කියන එක අල්ලගෙන ඉන්නවා. එතකොට ඒ වගේ අපිත් ඒ කොට කෑල්ල ලී කෑල්ල අල්ලගත්තා වගේ කාම අවචරූත්, රූප අවචරූත්, අරූප අවචරූත් කුමන හෝ ස්කන්ධයක්. එතකොට ඒ හම්බ වෙන ස්කන්ධය ඇස් ඉදිරි පිටට එන රූපය අප්‍රියමනාපයක් වෙන්න පුළුවන්. අපි දැක්ක පාවෙලාපු කොටේ අසුචි වැකුරුණු පණුව ගහපු කොට කෑල්ල. නමුත් අපි ඒක අල්ලගත්තා වැටෙන්න නොදී. ඒ වගේ තමන් ඇස් ඉදිරිපිටට එන අරමුණ අමනාප එකක් වෙන්නත් පුළුවන්, මනාප එකක් වෙන්නත් පුළුවන්, අමනාප මනාප නොව උපේක්ෂා සහගත වෙන්නත් පුළුවන්. ඒ වගේ මේ ආයතන 6 ඉදිරිපිටට මෙන අරමුණු එහෙමයි. එතකොට මේ තුන් භූමිය අනුගේ කාමවචරූත්, රූපවචරූත්, අරූපවචරූත් මේ සියලුම ස්කන්ධ ටික ගන්න මේවා කැමති වෙන අර්ථයෙන් කාමයි, අත නොහරින අර්ථයෙන් කාමයි කියලා කිව්ව මතක් කළා මම. මෙන්න මේ ස්කන්ධ ඇසුරු කරගෙන ඉන්න තාක්ම පින්වතුනි අපිව නිවනට වැටෙන්නේ නැහැ, නිවනට යොමු වෙන්නේ නැහැ. එතකොට යම් කිසි වෙලාවක අර පුද්ගලයාට ලී කෑල්ලක් හරි කොට කෑල්ලක් හරි රබර් කෑල්ලක් හරි අල්ලගන්න බැරි වුණොත්, උපාදාන නොවුනොත් ඒ කාන්තෙන් මොහොතට වැටෙනවා වගේ තුන් භූමිය අනුව ගිය එකදු ස්කන්ධයක්වත් හසු නොවුනොත් ඒ කාන්තෙන් මෙයව නිවනට වැටෙනවාමයි, නිවනටපත් වෙනවාමයි. එතකොට මෙන්න මෙතනදී මෙන්න මේ අර්ථයෙන් දකින්න ඕනේ, උපාදානය කියනකොට අත නොහැර ඉන්න අර්ථයෙන් අපි දත යුතුයි. උන් ওই උපමාවෙන් දකින්න ඕනේ උපාදානය කියලා කියන්නේ මෙහෙම දෙයක් කියලා. එතකොට උපාදාන වෙලා තියෙන්නේ උපාදානීය ධර්මයන්ගෙන්. උපාදානයේ උනහාම උපාදානීය ධර්ම අහු කරගත්තා කියලා කියන්නේ උන් ඔය අත නොහරින කියන අර්ථයෙන් දකින්න ඕනේ. උපාදානීය ධර්මයෙන් උපාදානය කරන ධර්මතා හතර දකින්න ඕනේ. හරියට රත් වෙච්ච යමක් අල්ලන රෙදි කෑල්ලක් වගේ රත් වෙච්ච යමකින් රෙදි කෑල්ලකින් රත් වෙච්ච යමක් අල්ල ගත්තාම අල්ලගෙන ඉන්නවා, ඇසුරු කරගෙන ඉන්නවා. දැන් අපි ඒ දේ එතකොට ඔන්න උපාදාන වෙන්නවා කියලා කියනවා. මෙන්න මේ විදිහට උපාදානංච පජානාති කියනකොට තුන් භූමිය අල්ලගෙන ඉන්නවා, ඇසුරු කරගෙන ඉන්නවා කියලා දකින්නට ඕනේ. තුන් භූමිය කියනකොට දකින්න ඕනේ මේ පින්වතුන් ජාතිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, ව්‍යාධිය මරණය ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස ස්වභාව කොට ඇති ධර්මයක්. එහෙනම් මේ උපාදානය කියන එක මොකද්ද? දුක තුරුළු කරගෙන ඉන්න අර්ථයෙන්, දුක දැඩිව ගන්නා වූ අර්ථයෙන්, දුකෙන් බැහැර නොවන අර්ථයකින් දකින්නට ඕනේ. එතකොට උපාදානය නොමිදුනා කියලා කියන්නේ, උපාදානය දුරු නොකළා කියලා කියන්නේ, දුකෙන් නොමිදුනා, දුක දුරු නොකළා කියන කාරණාව දකින්න තරම් මේ පින්වුතුන් දක්ෂ වෙන්නට ඕනේ. එතකොට මේ උපාදානංච පජානාති කියන ධර්මයේ හරහා, ඒ ධර්මයේ තේරුම් කරගත්තොත් මේ පින්වුතුන්ට දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නට ඕනේ. මොකද උපාදානය කියන්නේ කෙලෙසයක්. ඒ කෙලෙසය තිබුණොත් අපිව ආපහු හසුලා තියන්නේ දුකට නේද? මේ හේතින් දුක ඇති කරවලා තියෙන්නේ කියන කාරණාව දකින්න ඕනේ. උපාදානය නිසා භවයත්, භවය නිසා ජාතියත්, ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්න සුත් දකින්නට ඕනේ. එතකොට උපාදානංච පජානාති කියනකොට දැනගන්නට ඕනේ තුන් භූමිය අනුව ගිය කුමන හෝ ධර්මයක්, අර වතුරට වැටුණු මිනිහ අල්ලගත්තා වගේ වතුරට වැටෙන්නේ නැතුව ඉන්නවා වගේ, නිවනට වැටෙන්නේ නැතුව නිවනට යන්න ලැබෙන්නේ නැත්තේ තුන් භූමිය අනුව ගිය කුමන හෝ ධර්මතාවයක් අල්ලාගෙන හිටියොත්, එතකොට ඒ අල්ලාගෙන ඉන්න එක දකින්න උපාදානය, උපාදානය වුණොත් දකින්න ඒකාන්තයෙන් මේ කර්ම භවයේ, උප්පත්ති භවයේ කියන දෙආකාරයකින් භවයේ සැකසෙනවාමයි, භවයේ හැදුනොත් ඉපදීම කියන කාරණාව වෙනවාමයි, උපන්නොත් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් ඇති වෙනවාමයි. උපාදානංච පජානාති කියනකොට ජරා මරණයට තව නමක් නේද කියන නුවණ එන්නට ඕනේ. කුමක් නිසාද? උපාදානය කියන කාරණාව දුරු නොකොට ජරා මරණයන්ගෙන් මිදෙන්න බෑ නේද කියන නුවණක් එන්න ඕනේ. මේ යමක් අල්ලගෙන ඉන්නවා, ඇසුරු කරගෙන ඉන්නවා කියන එක නිකම්ම නිකන් එකක් නෙමෙයි, මෙන්න මේ වගේ ස්වභාවයෙන් යුක්ත එකක් කියන නුවණ එන්නට ඕනේ. උපාදානංච පජානාති කියනකොට මේ ප්‍රත්‍යයෙන් හටගත්ත තුන් භූමිය අනුවගේ කිසුදු ධර්මයක් පේන්න බෑ. අල්ලා ගන්න සුදුසුයි, හොඳයි කියලා කුමක් නිසාද? අල්ලා ගත්තොත් අල්ලා ගත්තේ දුකක් කියන නුවණ එන්නට ඕනේ. ඔන්න ඔය දක්වා දකින්නට ඕනේ උපාදානංච පජානාති කියන කොට. තණ්හා සමුදය උපාදාන සමුදය. හොඳට බලින් බලන්නට ඕනේ තණ්හාව නිසයි උපාදානය ඇති වෙලා තියෙන්නේ. ඔන්න මේ කාරණාව බලන්න උපාදානය කියන කාරණාව ඇති වෙලා තියෙන්නේ මොකද තණ්හාව නිසයි කියනවා. දැන් අපි දැක්කා වතුරට වැටුණු කෙනා ලී කෑල්ලක් හරි කොට කෑල්ලක් හරි අල්ලා ගත්තනම් අල්ලගත්තේ ලී කෑල්ලට කොට කෑල්ලට තියෙන තණ්හාවේද? නෑ. එහෙනම් මොකේද තියෙන තණ්හද? ජීවිත ආසාව හින්දා එහෙම නෙමෙයිද? මැරෙන්න තියෙන අකමැත්ත තණ්හාව නෙමෙයිද? මැරෙනවට බය නෙමෙයිද? මේ නන්දි රාගයේ ජීවිත ආසාව තණ්හාව ආධ්‍යාත්මික ධර්මයන් කෙරෙහි තියෙන තණ්හාව නිසායි බාහිර වස්තුන් අල්ලන්නේ. අපි හිතාගන්නේ උපාදානය කියනකොට බාහිර වස්තුන්ට තියෙන කැමැත්ත නිසායි අපි බාහිර වස්තුන් අල්ලන්නේ කියලා. ඇහැට පේන දෙයට තියෙන කැමැත්ත නිසායි ඇහැට පේන දේ අපි අල්ලන්නේ කියලා. එහෙම නැහැ පින්වතුනි. තණ්හාව කියනකොට දකින්න ඕනේ තම තමන් කෙරෙහි තම තමන්ගේ ජීවිතයේ තම තමන්ගේ පැවැත්මට තියෙන කැමැත්ත තියෙන්නේ. අපි කවුරුවත් ලෝකෙ මැරෙන්න කැමති නැහැ. අපි කවුරුවත් ලෝකේ දුක් විඳින්න කැමති නැහැ. අපි කැමති සැප විඳින්න. අපි කවුරුත් කැමති ජීවත් වෙන්න. අපි දුකෙන්ද අපිට දුකේනවට තියෙන අකමැත්ත නිසා අපි මැරෙනවට තියෙන අකමැත්ත නිසා සැප විඳින්න තියෙන ඒ කියන්නේ සැප විඳින්න තියෙන කැමැත්ත නිසා ජීවත් වෙන්න තියෙන කැමැත්ත නිසා සැප විඳින්න තියෙන කැමැත්ත ජීවත් වෙන්න තියෙන කැමැත්ත තමයි තණ්හාව. ඒ ආධ්‍යාත්මිකය තුල තමා තුල ජීවත් වෙන්න තියෙන කැමැත්ත සැප විඳින්න තියෙන කැමැත්ත දකින්ද බාහිර දේවල් අල්ලන ගතිය. තණ්හා පච්චයා උපාදානං කියනකොට අන්නේ අර්ථය දකින්නට ඕනේ තණ්හාව නිසා උපාදානයයි කියලා කියනකොට. එතකොට අර ලී කෑල්ල කොට කෑල්ල ගැන අල්ලගන්න දේ ගැන මොන විදිහට තිබුණත් ප්‍රශ්නයක් නැහැ. අල්ලගන්න දේ ප්‍රියමනාප වෙන්නත් පුළුවන්. අප්‍රිය අමනාප වෙන්නත් පුළුවන්. ප්‍රියමනාපද අප්‍රිය අමනාප නැති උපේක්ෂා සහගතද වෙන්න පුළුවන්. අල්ලා ගන්නවා කියන එකට ඒක බාධාවක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. මොකද අල්ලා ගන්නට උපාදානයට ප්‍රත්‍ය වෙන හේතුව තියෙන්නේ ඒ වස්තුව නොවන නිසා. මෙන්න මේ කාරණාව ගැන හොඳ අදහස් ඇති කර ගන්නට ඕනේ. හොඳ දැක්මක් ඇති කර ගන්නට ඕනේ. අර ළඟට පාවලා එන කොට කෑල්ල හෝ ලී කෑල්ල ලස්සන එකක් වුණත් කමන්නේ කැත එකක් වුණත් කමන්නේ මොන දෙයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක අල්ලා ගන්නට තියෙන හේතු ටික තියෙන්නේ ජීවිතේ නැති වෙයි කියන තැනක බයෙන්. ඒ වගේ. එතකොට තණ්හාව නිසා උපාදානයයි කියනකොට අන්නේ අර්ථයෙන් දකින්නට ඕනේ. ඒ කාරණාවෙන් කියනවා බාහිර තියෙන වස්තුන්ට නෙමෙයි වස්තුන්ගේ ලක්ෂණය විනිශ්චය කළ නෙමෙයි මේ උපාදානය යෙදින්නේ කියන එක. එතකොට ප්‍රියමනාප දෙයකට විතරක් උපාදානය දකින්න එපා. අප්‍රියමනාප දෙය වුණත් උපේක්ෂා සහගත දෙය වුණත් උපාදාන කරගන්න තියෙන ඉඩ හේතුව තියෙන නිසා මෙහි උපාදාන වෙනවමයි. එතකොට තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා කියලා කිව්වේ. දැන් අර වතුරට වැටුණු කෙනාට එහෙම මරණ බයක් කියලා නැත්තම් අමුතුවෙන් ජීවත් වෙන්න කියලා ආසාවක් නැත්තම් අමුතුවෙන් යමක් අල්ලගන්න උත්සාහවත් උනේ වෙන්නේ නැහැ. අල්ලගත්තත් එකයි නැතත් එකයි. එතකොට එයා මොනවා හරි දෙයක් අල්ලා නොගත්තොත් අතහැරෙනවා වතුරට වැටෙනවා වගේ මේ ආධ්‍යාත්මිකයේ තමන් තුල ජීවත් වෙන්න තියෙන කැමැත්ත තමන්ට සැප විඳින්න කියන කැමැත්ත අපි තුල නැති වුණොත් පින්වතුනි අපි බාහිර දේවල් අල්ලගන්නේ නැහැ. තමන් කියන්නේ මින්ම නැති වුණොත් අපිට අපි බාහිර දේවල් උපාදාන කරන්නේ. උපාදාන රහිත කෙනා උපාදාන නැති කරපු කෙනා මේ ජීවිතේම පිරි නිවෙනවාමයි. එතකොට මෙතනදී අපිට දකින්න පුළුවන් වෙන්නට ඕනේ තණ්හාව නැති කළහම උපාදානය නැති වෙනවා කියනකොට යම්කිසි විදිහකදී යම්කිසි තැනකදී බාහිර වස්තු නැත්තම් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය උපාදානීය ධර්ම උපාදාන කර නොගන්න නම් දැඩිව අල්ලාගෙන නොඉන්න නම් අපිට තණ්හාව කියන කාරණාව නැති වෙන්නට ඕනේ. එතකොට තණ්හාව නැති වුණොත් උපාදානය නැති වෙනවා, උපාදානය නැති වුණොත් භවය නැති වෙනවා, භවය නැති වුණොත් ජාතිය නැහැ, ජාතිය නැති වුණොත් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායාසය නිරුද්ධන්ති, උපායාසය නිරුද්ධ වෙනවා, නිවනට නමක්. එතකොට තණ්හාව කියන එක නැති කළොත් මේ තණ්හා නිරෝධය නිවනයි කියලා පෙන්නේ ඒ නිසා. තණ්හාව නැතිනොත් උපාදානෙ නැති වෙලා ජරා මරණ දුක නැති වෙන නිසා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම දත යුතුයි. මොකද්ද? උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදා, උපාදානෙ නැති කරන ප්‍රතිපදාව හැටියට. ඒ කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට මේ අංගටකින් යුක්ත මාර්ගයේ දකින්නට ඕනේ උපාදානය නැති කරන ප්‍රතිපදාව. සම්මා දිට්ඨි කියලා කිව්වේ මොකද්ද? මෙතනදී ඇත්ත ඇති හැටි දකින්නට ඕනේ. මේ ඇත්ත ඇති හැටි දකින්න ක්‍රමය එක එක තැන්වලදී එක එක ආකාරයට විස්තර කරන්න පුළුවන්. එක එක පරියායන් එකම තැනක් නොයෙක් විදිහේ ක්‍රමවලින් පැතිවලින් විස්තර කරන්න පුළුවන් වගේ. එතකොට මෙතනදී සම්මා දිට්ඨිය කියලා කිව්වේ ඇත්ත ඇති හැටි දකින්න කියලා කිව්වේ මොකද්ද? අපිට පුළුවන් නම් අනිත්‍ය වෙන දේ අනිත්‍යයි කියලා දකින්න, දුක් දේ දුකයි කියලා දකින්න, අනාත්ම දේ අනාත්මයි කියලා දකින්න පුළුවන් නම් මෙන්න මේකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඇත්ත ඇති හැටි අපිට කොයි වෙලාවක හරි දකින්න පුළුවන් වුණොත් ඇත්ත දකිනකොට තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණොත් උපාදානෙ නැති වෙනවා. උපාදානෙ නැති වුණොත් භවය නැති වෙනවා. එතකොට තණ්හාව ඇති වෙන්නේ මොකේද? තණ්හාව ඇති වෙන්නේ කොහොමද? අපි කියමු අපිට යම් කිසි දෙයක් දැක්කට පස්සේ දැකපු දේ ඇති බවට අපේ මනස තුල නිත්‍ය බවක් තියෙනවා නම් අපි එහෙම මොන හරි දෙයක් දැක්කහම අපිට හිතෙන්නේ අපි දකින්න පෙරත් තිබුණා, දැක්කයෙන් පස්සේ තියෙනවා කියලා. එතකොට එතන තියෙනවා පිංගුතු නිත්‍ය බව. එතකොට නිත්‍ය වෙන දේ අපිට විඳින්න පුළුවන් ඉන්න තාක්. එතකොට අපිට තියෙනවා සැප. නিত্য සැප දුදී මම මගේ කියලා ගන්න භවයේ දෙන්නේ නිතティම්මයි. එතකොට එතන තියෙනවා ආත්ම භවක්. නিত্য සුප සුඛ ආත්ම කියන මෙන්න මේ දැක්ම ඇතිතාක් පින්වතුනි තණ්හාව ඇති වෙනවා. එතකොට අපිට පුළුවන් නම් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්න. අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්වභාවයෙන් අපිට දකින්න පුළුවන් වුණොත් පින්වතුනි මෙන්න මේ එකද කියන සම්මා දිට්ඨිය කියලා. එතකොට මෙන්න මේ තණ්හාව නැති වෙනවා. මොකද්ද අපි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්නේ? ඇහෙන් දකින හැම රූපයක්ම, එතකොට කනට ඇහෙන හැම සද්දයක්ම, නාසයට දැනෙන හැම ගන්ධයක්ම, දිවට දැනෙන හැම රසයක්ම, කයට දැනෙන හැම ස්පර්ශයක්ම, මනසට දැනෙන හැම ධර්මාරාමණයක්ම අපි අනිත්‍ය හැටියට, දුක් හැටියට, අනාත්ම හැටියට දකින්න ඕනේ. එතකොට මෙතනදී ඇහැ ගැන, සිත ගැන, චක්කු විඥානය ගැන, චක්කු සම්පස්සේ ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැති බව මේ පින්වතුන් නුවණින් දකින්න ඕනේ. මේක කෙටි පරියායක්. මොකද ඇහත් වැය වෙලා, චක්කු විඥානයත් වැය වෙලා, ඒ නිසා උපදින වේදනා සංඥා චේතනත් වැය වෙලා පින්වතුනි අපිට රූපය කියලා එකක් හම්බ වෙන්නේ. මේ පින්වතුන් හොඳට බලන්න, මේ ඇහෙන් ඕගලන්ට පුළුවන් රූප දකින්නවා කියන කාරණාව මිසක ඒ රූප දකින්නවා කියන කාරණාවට ඇහැ කියන එක වැය වෙලා, චක්කු විඥානය කියන එක වැය වෙලා, චක්කු සම්පස්සේ ඒන් උපම් වේදනා සංඥා චේතනා වැය වෙලා රූපයක් පේනවා මිසක රූපයකින් තොරව ඕගලන්ට වෙනම ඇහැකුයි කන, ඇහැකුයි චක්කු විඥානයකුයි ඒ වේදනා සංඥා චේතනා හම්බ වෙන්නේ නැහැ. එතකොට අපි ඒ ස්කන්ධය ටික වැය වෙලා පෙනෙන මේ රූපය නිට්ටිය වුණොත් පින්වතුනි, එකල්ලි අපිට ඇහත් නිට්ටියයි, චක්කු විඥානියක් නිට්ටයයි, චක්කු සම්පස්සයක් නිට්ටයයි, චක්කු සම්පස්සෙන් උපදින වේදනා සංඥාත් නිට්ටයයි. යම් වෙලාවක ඇහැට පේන රූපය අනිත්‍ය වුණොත්, ඒ වෙලාවේදී අපිට ඇහැත් අනිත්‍යයි, චක්කු විඥානියත් අනිත්‍යයි, චක්කු සම්පස්සයත් අනිත්‍යයි, චක්ක සම්පස්සෙන් උපන්න වේදනා සංඥා චේතනා තියෙනවා නම් ඒ ධර්මියොත් අනිත්‍යයි. ඒ වගේම අපිට කනක් සෝත විඥානිය සෝත සම්පස්සයෙන් උපදින වේදනා සංඥා චේතනා කියන මේ ධර්මතාත් ඔක්කොම වැය වෙලා බාහිර සද්දය කියන රූපයක් තමයි හම්බ වෙන්නේ. එතකොට මේ සද්දය කියන කාරණාව නිත්‍ය වෙනකොට පින්වතුනි අපිට කනත් සෝත විඥානයත් එයින් උපදින වේදනා සංඥා චේතනා කියන ස්කන්ධයන්ත් අපිට නිත්‍යයි. යම් වෙලාවකදී ඇහෙන සද්දය කියන එකේ අනිත්‍ය අපිට දකින්න පුළුවන් නම් ඒ එක්කම අපිට ඒ කනත් සෝත විඥානයත් කියන මේ ධර්මයන්ගේ අනිත්‍යතාවියත් එළඹ සිටිනවා. මෙතනදී මේ අනිත්‍යයි කියනකොට මේ පුද්ගල භාවයෙන් එහෙම නිත්‍ය තුල අනිත්‍යක් එහෙම නෙමෙයි. මෙන්න මෙතනේ කාරණාව තමයි ටිකක් විශේෂයෙන් තේරුම් කරගන්න ඕනේ. නිත්‍ය බව තුල අනිත්‍ය බලන සිද්ධිය නෙමෙයි කියලා කිව්වේ. අපි හිතාගින්නේ ඇහැට රූපයක් පෙනෙනකොට අපිට යම් රූපයක් තියෙනවා නම් පේනවා නම් අපිට පෙනෙන්න පෙරත් අපි දකින්න පෙරත් ඒ රූපය තිබුණා, දැක්කට පස්සෙත් ඒ රූපය තියෙනවා. බාහිර තියෙන රූප අපි ඒ දකින්නවා ඇහි. අපි ඇහැ අහකට අරගෙන යනකොට රූපේ පේන්නේ නැති වෙනව, නමුත් ඒක එතන තියෙනවා. ඒ කියන්නේ යම් වස්තුවක් බලන්න පෙරත් එහෙම රූපයක් තිබුණා, බැලුවෙන් පස්සෙත් රූපයක් තියෙනවා කියලා නිත්‍ය බවක ඉඳගෙන අනේ ඉතින් මේ රූපේ නැති වෙලා යනවනේ, රූපේ අනිත්‍යයිනේ, වැය වෙනවනේ කියලා හිතනවා. නිත්‍ය බව තුල ඉඳගෙන බලන අනිත්‍ය බවට, අනිත්‍ය මානසිකාරයට, සත්‍යයනාවට කිව්වනේ මේ අනිත්‍ය දකින්නවා කියලා, සම්මාදිට්ඨිය කියලා. ඒකට තණ්හාව නැති වෙන්නේ. ඇයි? ඇති බවක් තියෙනවා. නැති බවක වචන කතා කළාට, නැති බවක අදහසක් තිබ්බට ඇති බව නැති වෙලා නැහැ. එතකොට ඇති බව කියන එක නැති වෙන්නටම ඕනේ. ඉදිරියේදී තියෙන දහම් පරයයන් වලදී මම ඒ පිළිබඳව ආයතන යන්ගේ ලක්ෂණය ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මෙතනදී මේ පින්වතුන් තේරුම් කරගන්නට ඕනේ, මේ තණ්හාව කියන කාරණාව යම් කලකදී අපිට නැති වුණොත් නැති වෙන්නේ පින්වතුනි, දකින දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙන්නට ඕනේ. අහන දේ ඇහිමෙන් පස්සේ නිරුද්ධ වෙන්නට ඕනේ. ගඳ සුවඳ දැනගන්නකොට ඒ දැනගන්න දේ දැනගැනීමෙන් පස්සේ නිරුද්ධ වෙන්නට ඕනේ. මෙන්න මේ වගේ හටගත් දේ නැති වෙනවා කියන මානසික මට්ටමක් අපි තුල තිබුණොත්, අපි තුල යෙදුනොත් තමයි පින්වතුනි අපිට පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ තණ්හාව නැති කරන්ට. අන්නේ ආධ්‍යාත්මික තණ්හාව නැති වුණොත් දකින්ද බාහිරේ යමක් උපාදාන කරනවා කියන ගතිය නැති වෙනවා. ඇහැට පිටින් අපිට පෙනෙන ඇහෙන දේවල් අපි අල්ලා ගන්න ඇසුරු කරන්නේ පින්වතුනි බාහිර තියෙන හේතුවක් නිසා නෙමෙයි, ආධ්‍යාත්මික හේතුවක් නිසායි. ඒ බව පෙන්වන්නට ඕන නිසායි බුදුරජාණන් වහන්සේ තණ්හාව නිසායි උපාදානේ, තණ්හාව නැති කෙරුවොත් උපාදානේ නැති කරනවා කියලා පෙන්නලා, මෙන්න මේ උපාදානේ නැති කරන්න තියෙන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා පෙන්වුවේ. මොකද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ටිකන විමුක්ති මුඛ කියලා, ලෝකය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා දකින්න පුළුවන් වුණොත් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණොත් උපාදානේ නැති වෙනවා. උපාදානේ නැතිවීමෙන් භවය නැති වෙනවා. එතකොට මේ උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදංච පජානාති කියනකොට එයා ප්‍රතිපදාව එක ක්‍රමයක් දැනගන්නට ඕනේ. මෙන්න මේ ආයතනයන්ට හමු වෙන අරමුණු මෙන්න මේ විදිහට බලන්න පුළුවන් නම්, මෙන්න මේ විදිහට දකිනවා නම් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැතිලෙ මේ උපාදානය නැති කරන්න පුළුවන් නේද කියන එක දකින්න පුළුවන් නම් අන්න ප්‍රතිපදංච පජානාති. දැන් මේ හතර දන්නවා නම් මේකට කියනවා මොකද්ද? එයා උපාදානය දන්නවා, උපාදාන සමුදය දන්නවා, උපාදාන නිරෝධය දන්නවා, උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දන්නවා. දැන් ඒ ප්‍රතිපදාව අනුව හැසිරිලා තණ්හාව නැති කරලා තණ්හාවෙන් උපාදානය නැති කරලා උපාදානයෙන් භවය නැති කළ ජරා මරණ දුකෙන් මිදී ගන්න පුළුවන්. මේ ජරා මරණ දුකෙන් මිදීම සඳහා මෙන්න මේ වගේ පරයායක් තියෙනවා කියලා සරියුත් මහ රහතන් වහන්සේ එදා භික්ෂුන් වහන්සේලාට මතක් කළා. ඒ ටික දේශනා කළ සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා, යතෝකු ආවුසු අරිය සාවුකු එවං උපාදානංච පජානාති උපාදාන සමුදියංච පජානාති උපාදාන නිරෝධංච පජානාති උපාදාන නිරෝධ ගාමිනී පටිපදංච පජානාති සෝ සබ්බසෝ රාගානුසයම් පහය පටිගානුසයම් පටිවිනෝදෙත්වා අස්මිති දිත්ති මානානුසයම් සමෝහනිත්වා දිත්තේව ධම්මේ අවිජ්ජං පහය විජ්ජං උපාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛ සන්තකරෝ හෝති. අවත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙන්න මේ විදිහට උපාදානයේ මොකද්ද කියලා දන්නවනම් උපාදානයේ ඇතිවීමත් දන්නවනම් උපාදානයේ නැතිවීමත් දන්නවනම් උපාදානයේ නැති කරන ප්‍රතිපදාවත් දන්නවනම් අවත්නි සෝ සබ්බසෝ රාගානුසයම් පහය එයා සියලුම ආකාරයෙන් රාගානුසය දුරු කළා පටිගානුසයම් පටිවිනෝදෙත්වා පටිගානුසය නැති කරලා දාලා අස්මිති දිට්ඨි මානානුසයන් සමූහනිත්වා මම වෙමි කියන දැකීම හා මානෙ නසල සම්පූර්ණම සමූහනිත්වා අවිජ්ජං පහය විජ්ජං උපාදෙත්වා අවිද්‍යාව දුරු කළ විද්‍යාව උපදවාගෙන දිට්ඨේව ධම්මේ දුක්ඛ සන්තකරෝ හෝති. මේ ජීවිතේම මේ දුක නැති කරගන්නවා කියලා සරියුත් මහ රහතන් වහන්සේ එදා භික්ෂුන් වහන්සේලාට මේ උපාදාන පරියාය දේශනා කළා. ඒ දේශනාවේදී එදා භික්ෂුන් වහන්සේලා බොහෝම සතුටු වුණා. ඉතින් මෙතනදී පින්වතුනි අපිත් මේ කාරණාවල මම යම් මට්ටමක ඉඟියක් විතරයි මේ දේශනාව තුලදී මතක් කරන්නේ. මේ උපාදානය කියනකොට මෙන්න මේ වගේ ධර්මතා ටිකක් හරහා අපේ දැක්ම අරගෙන යන්න ඕනේ. මේ වගේ අතුල් පැත්තකට කියන කාරණාව පෙන්නනවා. උපාදානය ඇතිවෙන්න තියෙන හේතුව බාහිරින් නොබල ආධ්‍යාත්මිකව දකින්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. උපාදානය කියනකොට උපාදානය වෙන තැනම උපාදානයට හේතුව හැටියට දකින්න එපා. ඒකට හේතුව වෙනම දකින්න කියන ඉඟියක් මං කරනවා. ඒ වගේම උපාදාන නිරෝධ වෙනකොට අපි බාහිර යමක් අහු වුණා නම් ඒකෙ මිදෙන්න කරන්න ඕනේ ආධ්‍යාත්මික යමක් සඳහායි කියන කාරණාව පෙන්නනවා. බාහිර යමකින්ම උපාදානයේ අතහැරෙනවා නෙමෙයි කියන කාරණාව පෙන්නලා එදිනෙදා ජීවිතයේ තුල එකතැනක ඉඳගෙන ඉන්නකොට නෙමෙයි මේ ආයතන ඇසුරු කරනකොට ආයතන හරහා ජීවිතේ ජීවත් කරන ගමන් ඇත්ත දකින මට්ටමක් තුලයි තණ්හාව නැති කරන්න පුළුවන් වෙන්නේ කියන කාරණාවක් මම මේ පෙන්වන්නට උත්සාහවත් වෙන්නේ. එතකොට මේ තුලින් මේිට වඩා කාරණා තියෙනවා විශේෂයෙන් අපිට කතා කරන්නට සාකච්ඡා කරන්නට ඉගෙන ගන්නට මේ හරහා ධර්මයේ ඉගෙන ගන්නට මේ පින්වුතුන් ටිකක් නුවණ මෙහෙවන්නට ඕනේ උත්සාහවත් වෙන්නට ඕනේ. අවස්ථානුකූලව හැකියාව කාල වේලාවට අවස්ථානුකූලව මේ කෙටි ටිකක් පෙන්වුවා මේට වඩා ගොඩාක් අර්ථාන්විත වෙන අර්ථයක් පෙන්වන්න විශාල වටපිටාවක් අපිට තව දැනගන්නත් තියෙන බවත් මේ පින් උතුම් දකින්නට ඕනේ. ඉතින් මෙන්න මේ පරියාය ඉගෙන ගත්තාම ditthi සම්පන්න පුද්ගලයෙක් වෙනවා කියලා කිව්වේ තුන් ලෝකෙම තුන් භූමියේම නොයැලෙන මනසක් හදාගෙන මේ තුම් භූමියම උපාදාන නොකොට අනුපාදා පරිනිර්වාණයෙන් පිරුණුවම් පාලා ක්ලේශ පරිනිර්වාණයක් කළා. ඊට පස්සේ සියලුම ස්කන්ධය බහ තැබීමෙන් වශයෙන් අනුපදිශේෂ පරිනිර්වාණ ධාතයෙන් පිරුණුවම් වැඩලා සියලුම දුක අවසන් කරන්න පුළුවන්කව මේ දහම් පරියාය තුල තියෙනවා. මේ දහම් පරියාය අනුපාදා පරිනිර්වාණයෙන් පිරිනිවීම පිණිසම මේ උපාදානය පිළිබඳ දහම් අවබෝධය හේතු වේවා කියලා හැම දිනාම අදහස් කරග ගන්නට ඕනේ. හොඳයි, එහෙනම් හැම දිනාම සාදුනාදයක් පවත්වන්නට ඕනේ. විශේෂයෙන්ම අද දවසේද මේ ධර්ම දේශනාව සඳහා මේ පින් උතුම්ට සද්ධර්ම ශ්‍රවණය කරන්ට මේ අවස්ථාව සකස් කරලා දෙන්නට විශේෂ දායකත්වයක් සපයනවා. මේ ධර්ම දේශනාව දේශනා කරවන්නට, ප්‍රචාරය කරවන්නට, විකාශනය කරවන්නට අනුග්‍රහය දක්වලා ලෝකයාට ධර්ම ඥානය ලබා දෙන්නට, දහම් මැස ලෝකයාගේ පහළ කරගන්නට සත් අදහසින් මේ සඳහා උපකාර කරන පින්වතුන් පිරිසක් සිටිනවා. විශේෂයෙන්ම මහනුවර ජෝසප් ඊද සිල්වා මාවතේ පදිංචි AB අබේසිංහ මහත්මයා සහ දිලානි අබේසිංහ මහත්මිය කියන මේ සත්පුරුෂ දෙපළ අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වයේ සපයනවා. මේ පින්වතුන්ට මේ සසර දුක්ගිනි නිවීම පිණිස පවතින, මේ ජරා මරණ දුක නැති කිරීම පිණිස පවතින ධර්මඥානෙ ලබා ගන්නට, ධම්මස පහල කර ගන්නට උපකාර කරන අදහසින් මේ පින්වතුන් මේ සත්ක්‍රියාවට දායක වෙනවා. මේ පින්වතුන්ට ධර්ම ශ්‍රවණය කරවලා පින් අනුමෝදන් කරන්ට උපකාර කළා මේ පින්වතුන්. ඒ පින්වතුන්ගෙත් සත් අදහසක් සිත්වල තියාගෙන අනුන්ට යහපතකුත් කරනවා වගේම තමන්ටත් යහපතක් ඒ තුලින් බලාපොරොත්තුව. විශේෂයෙන්ම මේ සත්ක්‍රියාවට සම්බන්ධ වෙන්නේ ඒ අබේසිංහ මහත්මයා සාහිබ, එම දිලානි අබේසිංහ මැතිණිය තමන් ඒ දෙපළගේම නමින් නැසී කාල යාත්‍රා කළව ආදරණීය දෙමව්පියන්ට පින් පිණිස, ඒ වගේම වර්ග පරම්පරාගත සියලු ඥාතීන්ට පින් පිණිස කල්පනා කරගන්න ඕනේ මේ සද්ධර්ම ධර්මයේ දේශනා කරවලා ඒට දායකත්වයේ සපෙලා ධර්ම දේශනා කරවලා බොහෝ දෙනෙකුට ධර්ම ඥානෙ ලබා දීලා ඒ තුලින් ඇතිවෙච්ච මේ කුසල ධර්මයන් කල්පනා කරගන්න ඕනේ. ඒදී අබේසිංහ මහත්මයා සහ ඒ දිලානි අබේසිංහ මැතිණියගේ නමින් නැසී කාල යාත්‍රා කළා වූ ඒ දෙදෙනාගේම දෙමව්පියන් මේ මොහොතේ සිහිපත් කරගන්නට, ඒ විතරක් නෙමේ වර්ග පරම්පරාගත යම්තාක් ඥාති සමූහයක් සිටින මේ සියලුම ඥාති මේ මොහොතේ සිහිපත් කරගන්නට, ඒ ආදරණීය දෙමව්පියෝ සහ සියලුම ඥාතීන් ඔවුන් කළා වූ පිනක් මෙන් සතුටින් සාදුනාදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාතින් දුකක සිටිනන් දුකෙන් අත මිදී සැපවත් භාවයට පත්වීමෙන් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම කල්පනා කරගන්නට ඕනේ තවත් ඒ අබේසිංහ මහත්මයා සහ දිලානි අබේසිංහ මැතිණියගේ තවසත් අදහසක් තිබුණා. ඒ දෙපළගේ දියණියන් වන සුරංජි සහ නිලූසී කියන තමන්ගේ දියණියන් දෙදෙනාටත්, ඒ වගේම එරික් සහ ඇලෙක්ස් කියන තමන්ගේ මුණුපුරන් දෙදෙනාටත් ඒ වගේම තමන්ගේ පුතුණුවන් සහ බෑණුණුවන් වන ටැඩි සහ ටොම් යන තමන්ගේ ආදරණීය පුතාටත් බෑණටත් කියන මෙන්න මේ සියලුම දෙනාටත්, ඒ වගේම අශෝක අබේසිංහ මැතිණියට දිලානි අබේසිංහ මැතිණිය ඇතුළු සියලුම දෙනාට, ඒබී අබේසිංහ මහත්මයා ඇතුළු මේ නම් වශයෙන් කිව්වා වූ නොකිව්වා වූ තමන්ගේ පවුලේ සියලුම දෙනාට මේ පින්වන් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් මේ සෑම දිනාගේම මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍රව දුර වේවා, කරන කින යහපත් අදහස් සියල්ල සමුද්ද වේවා, සසර වසනාතුරු සාප පිපාසාදී බියකට දුකි දුප්පත් අසරණ දින්දු භාවයකට පත් නොවි උතුම් වූ අජරාමර නිර්වාණින් සම්පත්තියෙන් සැනසෙන්නට මේ කුසල ධර්මය ඒබී අබේසිංහ මහත්මයා, දිලානි අබේසිංහ මැතිණිය ඇතුළු ඒ සියලුම දෙනාට, මීට සහසම්බන්ධ වෙච්ච සියලුම දෙනාට උතුම් නිවන් පිණසම දානමය කුසල කර්මයක් වේවා, දානමය පාරමිතාවක්ම වේවා කියලා සාදු නාදයක් දීලා අනුමෝදන් වෙන්නට ඕනේ. ඒ වගේම කල්පනා කරගන්නට ඕනේ තවත් මේ පින් උතුම්ගේ සත් අදහසක් තියෙනවා. ඒ බෞද්ධ නාලිකාවේ සභාපති දුරන්දර අතිපූජ්‍ය දරණාගම කුසල ධර්ම නාහිමිපාණන් වහන්සේටත්, ඒ වගේම පූජ්‍ය මාංකඩල සුදස්සන ස්වාමින් වහන්සේටත්, ඒ වගේම බෞද්ධ නාලිකාව මෙහෙවන සියලුම කාර්ය මණ්ඩලයටත් මේ කුසල ධර්මෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා සත්තදේශින්ම ඒ අබේසිංහ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවන්ද සඵල වේවා කියන අදහසක් ඇති කර ගන්න ඕන. හොඳයි, එහෙනම් දැන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. Thank you.